Honorable Sajith Premadasa, opposition leader. You have 20 minutes. 12 minutes, sorry.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දීර්ඝ විග්‍රහයක් කරා. එතුමා පළමුවෙන්ම කිව්වා බොහොම මධ්‍යස්ථ ආකාරයට මේ යුදමය තත්ත්වය තුළ කටයුතු කරයි කියලා. මම එතුමාගෙන් අහන්න කැමතියි, ඇයි ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරලා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආටිකල් 2-7 එවගේම අනිකුත් ජාත්‍යන්තර ප්‍රඥප්තීන් උල්ලංඝනය කරමින් මේ ක්‍රියාත්මක වුණු යුද්ධය හෙලා දකින්නට ඇයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නැත්තේ? ඔච්චර මධ්‍යස්ථ නම් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරන්න තිබුණා. නමුත් මේ මොහොත වෙනකන් ජනාධිපතිවරයා අපොහොසත් වෙලා තිබෙනවා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් මේ අනීතික ලෙස ක්‍රියාත්මක වුණු ප්‍රහාරයට ඒක හෙලා දැකලා ජාත්‍යන්තර නීතිය කඩ කරයි කියන ප්‍රකාශය කරන්නට එතුමා කටයුතු කළා නැහැ. මේ පැහැදිලිව මෙතනදී එතුමාගේ මධ්‍යස්ථ භාවය කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතිය සුරක්ෂා කිරීමේ සදාචාර සම්පන්න ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව අපි ඇත්ත වශයෙන්ම කණගාටු වෙනවා. අපි නැවතත් කියනවා මේ යුද්ධේ ක්‍රියාත්මක වීම තුළ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වෙලා තිබෙනවා. මධ්‍යස්ථව ඉන්න අපේ රටට මේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම හෙලා දැකලා කතා කරන්නට අපි බිය වෙන්නට අවශ්‍ය නැහැ. ඒ වගේම එතුමා බොහොම බරපතල ප්‍රකාශයක් කරා. ඇත්ත වශයෙන්ම ගිවිසුම් ගහලා තියෙන්නේ ඔක්කොම සේවා නඩත්තුවට, සමුද්‍ර කලාපයේ පිළිබඳව දැනුවත් වෙන්නට, සයිබර් තර්ජන, මානුෂී ආපදා සහ හදිසි ප්‍රචාර මේව ගැනලු සම්මුතිතිය. දැන් එතකොට එතුමාගේ ප්‍රකාශයෙන්ම බොහොම පැහැදිලි වෙනවා සමුද්‍ර කලාපයේ පිළිබඳව දැනුවත් භාවය පිළිබඳව සම්මුතියක් තියෙනවා. එහෙනම් මං අහන්න කැමති, සමුද්‍ර කලාපයේ සිදුවන දේ පිළිබඳව දැනුවත් භාවය පිළිබඳව සම්මුතියක් තියෙනවා කියන එක ජනාධිපතිවරයාම පිළිගත්තා නම් මං අහන්න කැමති, ඉරානීය අයිරිස් දෙන නෞකාව ඒකට ප්‍රහාරයක් එල්ල කරනවායි කියලා ඇමරිකා එක්සත් ජනපදය මේ තියෙන සමුද්‍ර කලාපීය පිළිබඳව දැනුවත් භාවය කියන පදනම මත එක දැනුවත් කරාද? ඒකයි මම එදා සඳහන් කරේ මේ කාරණාව පිළිබඳව මේ සමුද්‍ර කලාපයේ සිදුවෙන දේ පිළිබඳව දැනුවත් කිරීමේ සම්මුති විතරක් ක්‍රියාත්මක කරනවායි කියනවා නම් දැනුවත් කරාද? USS ෂාලට් කියන SSN 766 සබ්මරීනය මෙහෙම අපේ රටේ සමුද්‍ර කලාපයේ තිබුණා කියන එක ගැන රජය දැනුවත් කරාද? මොකද ජනාධිපතිවරයාම පිළිගන්නවා ඒ වගේ සමුද්‍ර කලාපයේ පිළිබඳව දැනුවත් කිරීමේ ගිවිසුමක් තියෙනවා කියලා. එහෙනම් එසේ දැනුවත් කරේ නැත්නම් එතනදි සිද්ධ වෙලා තිබෙන්නේ මේ සමුද්‍ර කලාපයේ පිළිබඳව දැනුවත් වීමේ ගිවිසුම් කඩකිරීමක් සිදුවලා තිබෙනවා කියන කාරණාව නේද? අපි අහනවා ගරු ජනාධිපතිතුමාගෙන් කරුණා කරලා මෙන්න මේ කාරණාවට උත්තරය ලබා දෙන්නේ කියලා. ඒ වගේම එතුමාගේ කතාව එතුමා කියනවා අපේ මුහුදු කලාපය නෙවෙයි මේක. මේක අපේ ආර්ථික කලාපය. ආර්ථික කලාපය කියන්නේ ගහගන්නත් පුළුවන්, නැව්වලට යන්නත් පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ මුහුතු සීමාවේ නෙවෙයි කියලා. මම කියන්න කැමති ජනාධිපතිතුමාව මේට වැඩිය දැනුවත් කරන්නට ඕන. මම හිතන්නේ විජිත හේරත්නතුමා නම් අන්ක්ලොස් අග්‍රීමන්ට්ස් ගැන බොහෝ ලෙස කතා කරලා තිබෙනවා. ටෙරිටෝරියල් සී එක තියෙනවා නාවික සතුන් 12ක්. ඉන් ඔබට තියෙනවා අනන්‍ය ආර්ථික කලාපය. මං කැමති ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න අනන්‍ය කාර්තික කලාපේ ඒ දිවිසුම තුල කියවන ආටිකල් 56 වෙරළාසන්න රාජ්‍ය වන ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් පිළිබඳව කියවන ආටිකල් 58 ඩියුරිගාඩ් කියන සංකල්පය තුල ඒ අපේ රටට තිබෙන අයිතීන් කියවන්න ආටිකල් 88 අනන්‍ය ආර්ථික කලාපයේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් peaceful purposes සාමකාමී ක්‍රියාදාමයන් වලට එහෙම නැතුව සබ්මරීන පාවිච්චි කරලා ටෝපීඩෝ ගහලා නැව් ගිනිබත් කරන යුදගිනි ක්‍රියාත්මක වෙන කලාපයක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා ජනාධිපතිතුමාව දැනුවත් කරන්නට ඕන San Remo Manual Paragraph 34 The Rights and Duties of the Coastal State ඒ තදාසන්න වෙරළාසන්න රට අපේ අනන්‍ය ආර්ථික කලාපය ඇත්ත වශයෙන්ම යුද නීතිය පිළිබඳව අවබෝධයක් තිබෙන්නට ඕන ඒ කටයුතු කිරීම කරනකොට. ඒ නිසා පැහැදිලිව මම කියන්න කැමති අපේ ආර්ථික කලාපේ ඕන දෙයක් කරන්න පුළුවන් නැව් ගිනිබත් කරන්න පුළුවන් ගහ ගන්නත් පුළුවන්. අද ජනාධිපතිවරයා ඒ කරපු ප්‍රකාශය අපි තරයේම ප්‍රතික්ෂේප කරනවා. ජාත්‍යන්තර නීතියේ ප්‍රතිපාදන නොදැනුවත්ව තමයි ඒ වගේ ප්‍රකාශයක් ජනාධිපතිවරයා කළේ කියන එක මේ අවස්ථාවේ කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කරා කොහොමද ඇමරිකානු සම්බාධක රුසියාවට පණවල තිබෙන මොහොතක කොහොමද රුසියාවෙන් තෙල් ගන්නෙ කිය. එහෙම කරොත් අපේ අපනයන ශේෂ්ත්‍රයට බරපතල තර්ජනයක් කිය. මමයි ඒ ප්‍රකාශය කරේ මේ පාර්ලිමේන්තුවේ. ඇයි ජනාධිපතිතුමා දන්නේ නැද්ද දින 30ක රුසියාවට පණවපු ඇමරිකානු සම්බාධක ඉවත් කිරීමක් తాවකාලිකව සිදු වුණයි කියන එක මේ රජය දන්නේ නැද්ද? මේ ජනාධිපතිතුමා දන්නේ නැද්ද? දින 30ක විරාමයක් තුල තමයි අපි කිව්වේ එදා විදේශ අමාත්‍යවරයාට කරුණා කරලා රුසියාවත් එක්ක කතා කරලා තෙල් ගන්න පළවෙනිම රට ශ්‍රී ලංකාව බවට පත් වෙන්නේ කියලා. දින 7ක් මොනවත් කරේ නැහැ. මෙන්න 7 වෙනි දවසේ රුසියානු තානාපතිවරයා හමු වෙනවා එලියට දාන්නේ මේ තෙල් පිළිබඳව සාකච්ඡා කරයි කියලා. හැබැයි පසුව රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් එනවා නෑ ඇත්ත වශයෙන්ම මේ තෙල් ගනුදෙනු පිළිබඳව ඒ වැඩියම් කොහොමද ඒවට ගෙවන්නේ ලොජිස්ටික්ස් පිළිබඳව කිසිම සාකච්ඡාවක් උනේ නැහැ කියලා. මේ කාවද රවට්ටන්නේ? මේ කාවද අන්දවන්නේ? රුසියාවත් එක්ක ගනුදෙනු කරන්න තිබුණා අර දින 30 සම්බාධක විරාමය තුල sanctions interval එක තුල. ඒක කරේ නැහැ. මේක පුදුමයක් නෙවෙයිනේ. විදේශ ඇමතිවරයාම කිව්වනේ හෝර්මූස් සමුද්‍ර සන්ධියෙන් මේක වසා දැමීම තුලින් අපේ රටට කිසිම බලපෑමක් නැහැයි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සිද්ධ වෙලා තිබෙන්නේ බරපතල ඛේදවාචකයක්. දැන් අපිට අහන්න ලැබුණා මේක බාහිර යුද්ධයක්. මේ බාහිර කම්පනයක් සිදු වෙන දෙයක්. external shock අපිට resilience එක තියෙනවා. අපිට උරා ගැනීමේ ශක්තිය තියෙනවා. මම දැන් කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමාට බාහිර නෙවෙයි අභ්‍යන්තර කම්පනයක් තියෙනවා. අද දවසෙත් ලක්විජය ගල්ලංගුරු බලාගාරය මෙගවොට් 165ක් අඩුවෙන් උත්පාදනය කරලා තියෙනවා. දැන් බලන්න 12 වෙනිදා ඉඳලා 12 වෙනිදා 51ක් අඩුයි, 13 වෙනිදා 130ක් අඩුයි, 14 වෙනිදා 135ක් අඩුයි, 15 වෙනිදා 132ක් අඩුයි, 16 වෙනිදා 148ක් අඩුයි, 17 වෙනිදා 165ක් අඩුයි, 18 වෙනිදා එකසිය හැත්ත හයක් අඩු. එතකොට ඊයේ දවසේ ගල්ලංගුරු බලාගාරෙන් 175ක් අඩුවෙන් සමාවෙන්න. ඊයේ දවසේ 165ක් අඩුවෙන් ඊයේ දවසේ උත්පාදනය කළා තිබෙන්නේ මාර්තු 18 වෙනිදා 176ක් අඩුයි. එතකොට බලශක්ති දාමය සුරක්ෂිතයිද? බාල ගල්ලංගුරු භාවිතය තුල නියමිත විදුලිය උත්පාදනය වෙන්නේ නැහැ. බරපතල පරිසර විනාශයක් සිද්ධ වෙනවා. කාන්තාවන්ට දරුවන්ට ඒ වගේම වැඩිහිටියන්ට ආබාධිත අයට බරපතල සෞඛ්‍ය බලපෑමක් සිද්ධ වෙනවා. මෙන්න දේශීය කම්පනය. එතකොට ගල්ලංගුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන්නට බැරි වෙනකොට ඩීසල් බලාගාරවලින් උත්පාදනය කරන්න සිද්ධ වෙනවා. ඩීසල් බලාගාරවලින් උත්පාදනය කරන්නට යනකොට රටේ පාරිභෝගික ජනතාවට අවශ්‍ය ඉන්ධන ටික අහිමි වෙනවා. ඉතින් අපේ රටේ අඛණ්ඩ විදුලි සැපයීමට බරපතල තර්ජනය තියෙනවා කියන එක අපිත් කියනවා. පාරිභෝගිකින් 75 ලක්ෂයක් වෙනුවෙන් කතා කරන අපිත් ඒක කියනවා. මහජන උපයෝගිතා කොමිසමත් ඒක කියන නියෝජක කතානායකතුමනි, දැන් බලන්න මතකද QR කේතේ ක්‍රියාත්මක කරනකොට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අය එදා කියපු දේ මොන විහිළුවක්ද? මොකද්ද මේ ඔත්තේ කියන්නේ? මොකද්ද මේ ඉරට්ටේ කියන්නේ? මොකද්ද මේ වාහන ලියාපදිංචි කරනවා කියන්නේ? QR කේත අවශ්‍යද ආණ්ඩු ක්‍රියාත්මක වෙන්න?
Order please, the honorable speaker shall be taking the chair. ගරු විපක්ෂ නායකතුමා,
ඉදා QR කේතේ විහිළුවට ලක් කරා. මොනවටද QR කේත කියලා ඇහුවා. ක්‍රියාත්මක කරන්න QR කේත අවශ්‍ය නම් ආණ්ඩු මොකටද කියලා ඇහුවා. දැන් මොකද කියන්නේ? දැන් කියනවා QR කේත ක්‍රමයට හැමෝටම හැඩ ගැහෙන්න කියලා. ඉතින් මෙන්න මේ විවේචනත් සමග මම කැමතියි මගේ කතාවේ අත්‍යවශ්‍යම විසඳුම් ගණනාවක් ඉදිරිපත් කරන්න. මොකද රටේ ජනතාව ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට විකල්ප ආණ්ඩුව හැටියට අපෙන් විසඳුම් බලාපොරොත්තු වෙනවා. වහාම ක්‍රියාත්මක වෙන පරිදි භාණ්ඩාගාරයේ තිබෙන අතිරික්ත මුදල් ටික, මොකද මුදල් වල පාවෙනවයි කියන එක තමයි කිව්වේ, සංචාරක කර්මාන්තයට වෙනමම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. විශේෂයෙන්ම සංචාරක ශේෂ්ත්‍රය තුල 2025 අපේ රටට ඇමරිකන් ඩොලර් බිලියන 3.2ක ආදායමක් ලැබුණා. නමුත් අද වෙන විට මේ සංචාරක ශේෂ්ත්‍රය කඩා වැටීමකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ගිය වසරත් එක්ක සංසන්දනය කරලා සංචාරකින් ප්‍රමාණය වැඩි වුණා. මේ මොහොත වෙන විට සංචාරක ශේෂ්ත්‍රෙන් ලැබෙන ආදායම් වල කඩාවැටීමක් සිද්ධ වෙලා තිබෙනවා. අද බුද්ධි ගලණේ සිද්ධ වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියනවා රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් නිර්මාණය වෙන ග්‍රැජුවට්ස්ලා 50%ක් ස්ථිර වශයෙන්ම රට අතහැරලා යනවායි කියලා. වෛද්‍ය ශේෂ්ත්‍රයේ, ඉංජිනේරු ශේෂ්ත්‍රයේ, කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ස්ථිරවම රට අතහැර යෑම 80%ක් 90%ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. රජයට අපි යෝජනා කරනවා වහාම බදු බර අඩු කරන්න කටයුතු කරන්න. වහාම මේ වෘත්තීය වේදින්ගේ වේතන ඉහළ දමන වැඩපිළිවෙලකට යොමු වෙන්න. තුන්වෙනි යෝජනාව මේ මොහොතේවත් IMF එකත් එක්ක කතා කරලා අලුත් ගිවිසුමකට එන්න. මේ ගිවිසුමක් එක්ක ඉදිරියට යන්නට බෑ. ප්‍රයිමරි බැලන්ස් එක ප්‍රාථමික ශේෂය 2.3 තියාගෙන ග්‍රොස් ෆයිනෑන්සිං නීඩ්ස් ඇත්ත වශයෙන්ම GDP එකෙන් 13%ක තියාගෙන මේ රටට මේ සිදුවෙන මහා ඛේදවාචකයට මුහුණ දෙන්න බෑ. ඒ වගේම ඊළඟ යෝජනාව වහාම ක්‍රියාත්මක වෙන පරිදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. දුප්පත්කම ගැන ඊයේ ප්‍රශ්නයක් අහනකොට ආණ්ඩුවට විස්තර තොරතුරු සපයන්න බෑ. හැබැයි ඒ ශේෂ්ත්‍රයේ බාහිර අමතිවරයා යොදවලා තිබෙනවා මේ හදිසි අවස්ථාවේ විසඳුම් සපයන්. ඒ වගේම මතක තබා ගන්න අද අපේ රටේ 3න් එහෙකට වැඩි ප්‍රමාණයක් දුප්පත්. මේ ගෝලීය යුදමය තත්ත්වය තුළ මේ තත්ත්වය වර්ධනය වෙනවා. මෙවට උත්තර අවශ්‍යයි. මෙවට විසඳුම් අවශ්‍යයි. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන පරාටේ නීතිය වහාමත් හිටවන්න කියුබා ට්‍රේඩ් කවුන්සිල් එවැගේම මහාචාර්ය රොහන් ඩිසිල්ව මැතිතුමා වැනි ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ශේෂ්ත්‍ර නියෝජනය කරන කණ්ඩායම් අපේ රටේ කොඳු නාරටිය බඳු වූ මේ මයික්‍රෝ ස්මෝල් ඇන් මීඩියම් සයිස් එන්ටර්ප්‍රයිසස් රැකගන්නට මේ පරාටේ නීතිය වහාම නතර කරන්නයි කියන යෝජනාව ඉදිරිපත් කරනවා. කරුණා කරලා ඒ දේ ක්‍රියාත්මක කරන්න. දිත්වා සුලි කුණාටුවෙන් අපේ රටට මූලික අධ්‍යයනයක් තුල බිලියන 4.1ක් ඇමරිකන් ඩොලර් හානියක් වෙලා තියෙනවා කියන එක කියනවා. දල දේශීය නිෂ්පාදිතෙන් 4%. හැබැයි තවමත් අර ටකරමට ලබා දෙනවා කියපු 110 සහනාධාරය ලැබිලා නැහැ. අද මන්ද පෝෂණය වර්ධනය වෙනවා. ආහාර සුරක්ෂිතභාවය පහළ යනවා. ප්‍රධාන එළවලු වල විශාල මිල ඉහළ යෑමක් 100% to 350% දක්වා ඉහළ ගිහිලා තිබෙනවා. හෙක්ටයර් 1,60,000ක් කුමුරු වෙනසිලා තිබෙනවා. ඒ වගේම සෙසු ශේෂ්ඨ භෝග වගාවල හෙක්ටයර් 11,000ක් වෙනසිලා තිබෙනවා. බඩිරු වගාවේ හෙක්ටයර් 6,600ක් විනාශ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ උද්ගත වී තිබෙන තත්ත්වය තුළ පොහොරවල මිල ඉහළ යෑමක් සිදු වෙනවා. පොහොරවල සුරක්ෂිත භාවය අඩු වෙනවා. ඒවට රජයට උත්තර සපයන්නට ඕන. කරුණා කරලා විසඳුම් ලබා දෙන්න. ඒ වගේම බ්‍රෙන්ට් ක්‍රූඩ් ඔයිල් මේ වෙන විට ඇමරිකන් ඩොලර් 116 ඉක්මවා ගිහිල්ලා 160% වැඩිවීමක් සිදු වෙලා තිබෙනවා. මේ ගෝලීය තෙල් මිල 160%කින් ඉහළ යෑම තුල ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ආනයන බිලට ඩොලර් මිලියන 400-500 අතර ප්‍රමාණයක් ඉහළ යෑමක් සිදු වෙනවා. මේවායින් සංචිතවලට බරපතල බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ මොහොත වෙන විට වෙළඳ භාණ්ඩ වල තිබෙන ඒ වෙළඳ හිඟය වර්ධනය වීමේ අවධානමක් තිබෙනවා. ජංගම ගිණුමේ අතිරික්තය පහළ යෑමේ තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම පිරිවැය නිසා තල්ලු වෙන උද්දමනය වර්ධනය වීමක් සිදු වෙනවා. අපේ රටේ තේ වෙළඳ පොළ අපනයන වෙළඳ පොළ 52%ක් මැද පෙරදිග බල ප්‍රදේශයේ ඔච්චර කිව්වත් කොච්චර කිව්වත් ගාමන්ට්ස් වලට ඇපරල්ස් වලට ඇඟලුම් ශේෂ්ත්‍රයට ටෙක්ස්ටයිල් ශේෂ්ත්‍රයට මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. මේවට විසඳුම් අවශ්‍යයි. එයා ෆ්‍රේට් කොස්ට් එක දෙගුණ වෙලා තිබෙනවා. එයා කාගෝ කැපැසිටි එක ගල්ෆ් කැරියර්ස් හරහා පහළ ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම කේප් ඔෆ් ගුඩ් හෝප් එක හරහා රීරූටින් හරහා පිරිවැය වැඩි වෙලා තිබෙනවා. වියදම වැඩි වෙලා තිබෙනවා. කවුරුත් ප්‍රේෂණ ගැන කතා කරන්නේ 110කට වැඩි අපේ ශ්‍රමික ජනතාව ශ්‍රමික සහෝදර සහෝදරියන් මැද පෙරදිග ඉන්නවා. 2025 US ඩොලර් බිලියන 7.8ක් අපේ රටට ලබා දුන්නා. ඒක විනිමය ස්ථායීකරණයට වැදගත්. ඒ වගේම වාර්ෂික ට්‍රේඩ් ඩෙෆිසිට් එකෙන් 80%ක් කවර වුණා. මේ 110ක් ශ්‍රමික ප්‍රජාවගේ සුබ සාධනය ගැන ජීවිත සුරක්ෂිතභාවය ගැන තවදුරටත් උත්සන්න වුවහොත් ඒ අයව මේ රටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවද? ඒ අය ගෙන්නකොට වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවද? හොඳ පාඩම් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. කුවේට් වන්දි ලබා දුන්නු වැඩපිළිවෙල ගල්ෆ් පළවෙනි යුද්ධය හරහා එදා 90 දශකයේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණු ආකාරයෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අවසාන වශයෙන් මං කියන්නට ඕන අනිවාර්යෙන්ම පිරි ඉතිරි යන භාණ්ඩාගාරයේ තිබෙන මුදල් ටික මේවා ඉලක්කම් වශයෙන් පෙන්වලා හරියන්නේ නැහැ. මේ රටේ විවිධ ජන කොට්ටාස වලට සහන පැකේජයක් අවශ්‍යයි. ඒ සහන පැකේජය ක්‍රියාත්මක කරන්නට ඕන ගොවි ජනතාව වෙනුවෙන්, ධීවර ජනතාව වෙනුවෙන්, කර්මාන්තකරුවන් වෙනුවෙන්, කම්කරුවන් වෙනුවෙන්, ව්‍යවසායකින් වෙනුවෙන්, ස්වයං රැකියාලාභීන් වෙනුවෙන්, ප්‍රවාහන ශේෂ්ත්‍රය වෙනුවෙන්, ප්‍රතිරෝධ රට රියදුරන් වෙනුවෙන් ජන සමාජයේ ආදායම් උත්පාදනය කරන හැම කොට්ටාසයක්ම කඩා වැටිලා තිබෙනවා. ඔබලා ප්‍රාථමික ශේෂය 2.3% තියාගෙන ඉතුරු කරපු බිලියන ගණනාවක මුදල් ටික ජනතාවට සහන හැටියට ලබා දෙන්න මෙතනට අවිල්ල කියන්න එපා. දැන් ක්‍රමවේද සකස් කරනවා කියලා මං අහන්න කැමතියි. 2025 ජූනි මාසේ ඉඳලා යුද්ධයක් එනවයි කියන පුරෝකථනය කරන්නට තිබුණා. මීට මාස ගණනාවකට පෙර ජූනි 2025 තමයි ඉරානයට ප්‍රථම වතාවට ඊශ්‍රායලයේ ඇමරිකා එක්සත් ජනපදය එකතු වෙලා බෝම්බ ගැහුවේ කියන එක මං කියන්න කැමතියි. ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන එකම එක කාරණාවයි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ආසියාවේ ගෝලීය වශයෙන් සතුටුමත් ජීවිතයක් ගත කරන ජනතාව ගැන සමීක්ෂණය කරලා අපේ රට ඇවිල්ලා තියෙනවා 134 වෙනි ස්ථානයේ. මේක ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක කරපු සංගණනයක්. ගිය අවුරුදු 133 ඉඳලා 134ට බහලා තියෙනවා. ලකුණු සංඛ්‍යාව 10න් අපේ රටට ලැබිලා තියෙන 4යි. අපිට උඩින් මියන්මාරේ ඉන්නවා, අපිට ඉහළින් බංග්ලාදේශේ ඉන්නවා, අපිට ඉහළින් නේපාලේ ඉන්නවා, පකිස්තානේ ඉන්නවා. ආසියාවේ සතුට අඩුම රට ලංකාවයි. මේක ජාත්‍යන්තර සමීක්ෂණයකින් හෙළිදරව් වෙලා තිබෙනවා. රටේ ජනතාවත් සමග සමාජ ගිවිසුමකට එළමුණු මේ රජයට මේ ප්‍රශ්නවලින් පැන යන්න බෑ, මේ අභියෝගවලින් පැන යන්න බෑ. මේ රටේ ජනතාව මේ ගැටලු වලට පැහැදිලි විසඳුම් බලාපොරොත්තු වෙනවා. ඒ විසඳුම් ලබා දීම සඳහා විපක්ෂයෙන් කරන්නට ඕන උපරිම බලපෑම මේ රටේ 120 ජනතාව වෙනුවෙන් අපි ඉටු කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ස්තුතියි.